ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළුවලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනටයි. පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ඉතා ගෞරවයෙන් මම ආරාධනා කරනවා යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළුවලට අවවාද ලබා දෙන මෙන් සාදු සාදු සාදු. උපාලි ප්‍රශ්න ඉදිරිපත් කරන උපාලි.
හොඳයි උදේ. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසරයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සතිමත් වීම දිගු කලක සිට සක්මන සහ පර්යංකයට යෙදීගත් පුහුණුව දැන් එදිනෙදා වැඩ හා යන එන තැන්වල පුහුණුවට යොදා ගන්නවා. ඒ දැනෙන දැනීම් ස්වභාවයන් හඳුනා ගන්නවා. රළු හෝ සියුම් ආකාරයටම නොවේ. කියන්න තරම් සිදු නොවෙනවා වගේ වුණාට ඇතුළතින් දියපහරක් ගලා යනවා වගේ ස්වභාවයක් සිදුවේ. එහෙම වුණා කියා පීඩාකාරී බවක්ද නැත. වෙන දෙය සමග සිටි. මේ මුණ ගැසෙන සෑම ස්වභාවයකටම මුහුණ දිය යුතු බැවින් ඒකාකාරී බවක්ද පවතී. ඒත් දැන් ටික ටික ඔරොත්තු දීමේ ගතිය ඇති වෙමින් යනවා. එහෙම නොවන අවස්ථාවකදී වුවද හඳුනා ගැනීම වෙනවා. එතනත් ගෙවී යාමකි. අවශ්‍ය උපදෙසක් දෙන මෙන් ඉල්ලමි. පිංසුදු වේවා. නිවනින් සැනසේවා. සාදු සාදු සාදු.
දියපාරක් වගේ කියලා තියෙන එක භාවනාවේ සම්දිස්ථානයක්. ඒකට සන්තතිය කියලා තමයි බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි නිසන්වන දෙයකට ගොජේ කියන නම දැම්ම ප්‍රවාහයේ කියන නම දානවා. එහෙම නැත්නම් ඒක ෆ්ලක්ස් කියලා තමයි ඉංග්‍රීසියෙන් තියලා තියෙන්නේ. ඒ නිසා මෙතෙක් තිබුණු දේවල් වල වෙනසක් නැති වෙනවා. හැමදේම ගලන බවකුත් පේනවා. එතකොට ඒක අර නීරසකමකට ඉදීනවා. අර විචිත්තත්වේ නැති නිසා ඉතින් තමයි සංසාරේ තියෙන නිස්සාර භාවය පෙන්නන මධ්‍යස්ථ ලකුණ. ඉතතන පවත්තන එක තමයි අමාරු. ඒකට තමයි අපි යෝගාවචරය කියන්නේ. ඉතින් ඒක දිගට පාත්තගෙන යනකොට වරක දේවල් වෙන් වෙලා ඒවා එක එකක මේ ඇතිවීම මේ පැවතීම මේ නැතිවීම දකින්න. සමහරට ඒ ඔක්කොම දේවල් එක ප්‍රවාහයට වැටිලා ගලනවා විතරමයි දිගට ගලාගෙන යෑමක් තියෙනවා. එතකොට කරන්නෙක් කරවන්නෙක් විඳින්නෙක් විධායකෙක් නැති තත්වයකට වගේපත් වෙනවා. ඉතින් අරි තව වෙලාවක අපි එකට කියනවාට පිළිවෙලක් තිබුණ එක අපිළිවෙලට යනවා කියන. ගුණවත් තිබුණ එක ගුණව නැති වෙනවා. අක්‍රමිකතාවයකට යන්න වගේ. හැබැයි අක්‍රමිකතාවයේ තුලත් ඒකාකාරී බවක් ගලන බවක් තියෙනවා. ඉතින් අර ගලන ගංගකේ ජීවිතය කියන එක තමයි මේ කියවෙන්නේ. ඉතින් ඒකට අපි කැමැත්තක්ද තියෙන්නේ අකමැත්තක්ද තියෙන්නේ කියන එක මත තමයි මේ ප්‍රවාහය නැත්නම් මේ සන්තතිය සාමාන්‍ය ලක්ෂණ බවට හැරෙන්නේ. නැත්නම් මේ සන්තතිය අනිත්‍යතාවයේ පෙන්වන ලක්ෂණ විදිහට දැනගත්තොත් ඒක තුල ගැබ් වෙලා තියෙන දුක. ඒ දුකට ප්‍රේම කිරීම තමයි සංසාර කියන්නේ. ඒ දුකට ප්‍රේම කිරීම තමයි මේ ජීවිතය කියන්නේ. මේ දුකේ තියෙන නැත්නම් ගලන භවයේ තියෙන දුක දැක ගන්න පුළුවන් නම් ඉතින් ඇත්තටම කියනවා නම් ඒක අර ගිය ආත්මවල නැත්නම් අපි මේ ජීවිතේ පොඩි කාලේ ගත කරපු ජීවිතයේ තියෙන යහපත් දැක්ම නැත්නම් හරි දැක්ම එහෙම නැත්නම් සම්මාදිට්ඨිය තමයි ඒකට බලපාන්නේ. සමහර සංතිතිත ආපම කම්මැලි වෙලා ආයෙත් අර දේවල් වල අවුපැන ධාතික බල බල ඇතිවීම පැවතීම නැතිවීම බලන දැන් මේකේ තියෙන නිකන් පැවැත්මක් විතරයි. ඉතින් ඒ නිසා මේ සන්තතිය පිළිබඳව මේක නා එහෙම මන්දෝත්සහය වෙලා නැති බවකුයි පේන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක හරි කියලා මාත් හිතනවා. ඉතින් ඒ නිසා මේ සන්තතිය යනකොට එනකොට කනකොට බොනකොට ඉඳ ගන්නකොට සක්මන් කරනකොට හැම තැනදීම පවතින දෙයක් වාට දැනගත්තා නම් ඕකට කෙරුමක් කරවන්නේ අවශ්‍ය නැහැ. ඒ නිසා මේ පිළිබඳව සූදානමින් නැත්නම් සූදානන් සතියේදී prepared mind එකෙන් ඉදිරියට යෑම තමයි දැන් සතියේ ස්වභාවය. අන්නේ සතියේ දියුණු ස්වභාවයට උදව් කරමින් දිගට අනුග්‍රහ කරන්න කියලා තමයි කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඊළඟ වාර්තාව සතිමත් සක්මන පාද චලනයේ හබල් ගාන ආකාරයට සිදුවේ. සිතුවිල්ලකට ඇදගෙන ගියත් පාද චලනයේ නොනවත්වාම සිදුවේ. රූප සහ ශබ්ද පසු කරගෙන යමින් පාද චලනයේ සක්මන අවසන් කරන තුරුම සිදුවේ. සතිමත් පර්යංකේ මූල කර්මස්ථානයේ හුස්ම රැල්ලයි. එය ටිකෙන් ටික තැන්පත් වීමට පටන් ගනී. පසුව ඉතුරු වන්නේ යමක් ඇත්තේත් නැති නැත්තේත් නැති තත්වයකි. පර්යංක පරිසරයට කැමැති සිතුවිලිත් එනවා. අකමැති සිතුවිලිත් ඒ ගැන විනිශ්චය කිරීමක් නැත. කෙල ගිලෙනවා. පපු කුහරය පුරවහා හුස්ම පිරෙනවා. බලා සිටිනවා පමණයි. පර්යංකයට පසුව කළ යුතු වැඩ මතක් වෙනවා. සිතුවිල්ලක් පමණයි. පර්යංකය අවසන් වෙද්දී තිබුණේ සැනසිලිදායක විඳීමකි. එදිනෙදා කටයුතු. අතීතයට සම්බන්ධ අමෙහිරි සිතුවිල්ලක් නිතර මතක් වීමට පටන්ගෙන ඇත. සිහිය වහාම ඉදිරිපත් වී නැවත තිබුණු තැනටම ආපසු ගෙන යයි. දිනකට මේ චක්‍රය කීප වතාවක්ම වෙන්න පටන්ගෙන ඇත. කමටහන් ලැබේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔය චාර සක්මනේ දැක්කා වගේ අපි මේ බැහැගෙන මේක පදිනෝ. නැත්තම් ඒකට කියනවා රයිඩින් ද වේව් කියලා. එහෙම නැත්තම් ඒක පවතින ප්‍රවාහයේ අපි පුංචි ඩිංගි බෝංගුවක බෝට්ටුවක නැගලා පදිනෝ. ඒ පදිනකොට ඒ වතුරේ දිය ඒ දියරැලි අතර හිතවිලිත් තියෙනවා, සද්දත් තියෙනවා, වේදනක් තියෙනවා. කොහොම නමුත් හොඳටම තේනවා ඒ ඔක්කොම දියාරුතපත්ිතයි කියලා. ඒ දියාරුතත්වය පැදගෙන 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 යන එක තමයි අපි ජීවිත යාත්‍රාව කියලා කියන්නේ. මේ සක් පරියංගයට ගියත් මේ හුස්ම ගන්නවා, හුස්ම ඉහලනවා. ඒකේ හුස්මේ තැම්පත් වීම එනකොට ඔය දියාරු ගතිය වැඩි වෙනවා. ඒ කියන්නේ ඝණය දිය වෙනවා. ඉතින් ඒ අතරමැදත් හිතවිලි නෝ අතීත අනාගත හිතවිලි ඔක්කොම අර ගලන ගඟේ පාවි යන දේවල් තමයි. ඉව බල බල ඉඳ ගියොත් අපිට මධ්‍යස්ත ප්‍රමාණය පැදීම කරන්න බෑනේ. ඒ දේ කරගෙන යනකොට සුවසේවාවේ නැත්නම් වෙල් බීන් කියන එකේ ප්‍රධාන ලක්ෂණ තමයි අර පරණ සයිකොලොජිකල් වුන්ස්, පරණ ගන්ධස්තර අතීත එන්න ගන්න. එnde ende ene matu wen hama welawedima eka eli dakkuna hama welawakedima eke balaye bindena metana goje eliyata yanawa iti eka eka haiye karannat epa palak kandat epa me padina padina padimedi e atita napuru mataka samanta suwanda mataka wenna puluwa ewa ewilla yanda 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 tamanta nodannina pramaane gewa damimak siddena hadita ආශ්‍රද ප්‍රසාද සිවුම් වෙනා වගේ. ඒව අතිසියුම් වෙනකොට, එහෙම නැත්නම් ආනපනේ අතිසියුම් වෙනකොට අර හිතවිලි වල තියෙන නපුරත් එnde ende 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 සිවුම් වෙනවා. ඒක ඉතින් හොඳටම ඥානවන්ත යෝගාවචරයට දැක ගන්න පුළුවන්. හොඟ දෙනෙක් කරන්නේ අර හිතවිලි මතක් වෙනකොට ප්‍රතික්‍රියා කරනවා. එතකොට ඒක ගොජ දානක නතර වෙනවා. ඒක හරියට මුනේ කුරුලෑවක් ආපුවාම අපි කුරුලෑට ප්ලාස්ටරයක් ගැහුවොත් අර පුරුව එළියට ඉඳ එන්නේ නැහැ. එනිසා ඒකේ විවෘතව තියා ගැනීම තමයි ක්‍රමේ එළියට එන්නේ. ඉතින් එළියට එතකොට මූණ කැතයිනේ. ඉතින් ඒ නිසා පුංචි ප්ලාස්ටර් කෑල්ලක් ගහගෙන යනවා. ඒකේ වෙන්නේ අර සැරව එළියට එන එක නතර වෙනවා. මේක පුළුවන් තරම් එළියට එන්න දෙන්න. ඒකටයි අරණ්‍ය ගත වෙන්න කියන්නේ. ඒකයි රුක්ක මූල ගත වෙන්න කියන්නේ. ඒකයි ශූන්‍යාකාර ගත වෙන්න කියන්නේ. එතකොට තේරෙනවා මේ යටි හිතට තේරෙනවා මේක පොඩි සුවසේවාවක්, වෙල් බීන් එකක්. ඉතින් මේක තව කෙනෙකුට කියලා දෙන්න නම් අමාරුයි. හැබැයි Tamante එක ටිකක් කමඨානාගේ සුද්ධ වුණා නම් කරගෙන යන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ කමඨාන සුද්ධ වෙනකොට භාවනාවේ සෑහෙන දුරකට ගිහිල්ලා තියෙනවා. සතියත් සෑහෙන දුරකට වැඩිලා තියෙනවා. එතකොට තමයි මේ සම්පජඤ්ඤය ඇවිල්ලා මේ ගල්න ගඟේ මේ පාවෙලා යන දේවල් හරහා සෝදායෑමක්, පිරිසිදු වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ කොයිතරම් දුර බැහැර රටක හිටියත් මොනතරම් මේ ස්මග බග බහාර සාහිත්‍ය පෞල් ජීවිත ගත කරත් මේක කාට සිද්ධ වෙන්නේ එක තාලෙට තමයි. අරණ්‍ය ගත වුණත් ඔච්චරම තමයි. ඉතින් අර වපසරිය හොඳයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දැකලා තිබුණේ. අරණ්‍යයට ගියාම වෙන බාධක නැහැනේ. හැබැයි එක පැත්තක තියෙන විචිත්‍රත්වයක් ඒ බාධක ඔක්කොමත් නැද මේ හබල් ගෑම දිගට කරගෙන යන එක. ඉතින් ඒක මම හිතනවා මේ ලියව කෙනාට වැටහෙනවයි කියලා. ඒක දිගට කරගෙන යන්න ඕක හැබැයි ඔය හිතෙන් තරම් මෙඩිකල් කර කර ඉන්න වෙන්නේ නැහැ. බොහොම ඉක්මනට ඔබ පිළිබඳව හිත ඇදුනාම මයින්ඩ්සෙට් එක ආපුවාම එහෙම නැත්නම් ඒ මේකට සූදානමින් ගියොත් ඕක ඕනම කෙනෙකුට දරන්න පුළුවන්. ඒ දැරීම තමයි ඒ දුකසේ දරා සිටීම තමයි පළවෙනි දුක්ඛාරි සත්‍ය කියන්නේ. ඒකටයි මුණ දීලා තියෙන්නේ කියලා හිතාගෙන ඉදිරියට යන්න කියලා
කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඊළඟ වාර්තාව. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. වාර්තාව ලියන්න ගත්තද සියල්ල නතර වී ඇති සේයකි. වචන කළ නොහැකි ආකාරයකි. සියල්ල ඇතුළට නැමී ඇත. එන එන සෑම දෙයක් සමගම ඇතුළත සිදුවන විපර්යාසයකට වැඩි අවධානය යොමු වේ. ඒ දෙස පසකින් සිට බලන විට එන දේ දිය වී යයි. එවිට ඇලීම් ගැටීම් අඩුය. කොයි දේ වුණත් කොතැනක සිදු වුණත් ගාණක් නැත. නිරන්තර හිස් බව නිසා ඇත්තේ සරල සංසුන් බවකි, සැහැල්ලුවකි. ගෞරවනීය ස්වාමින් වහන්ස උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
මේක නිකන් අරේට ඉන්ට නැති කාබන් පෑන කියලා ලියනවා වගේ. තමන් ලියනවා, ලිව්වට තමන් ලියන දේ පේන්නේ නැහැ. තනින් තන පේනවා, තනින් තන පේන්නේ නැහැ. නමුත් අපි ඒකට කාබන් කොලයක් කියලා ලිව්වනම් කාබන් පිටපතේ ඔක්කොම ලියවෙනවා. එතකොට වැරදිලා තිබුණොත් කරෙක් කරන්න පුළුවන් වෙන්නේ තමන් ලියන එක දැක්කොත් තමයි. මොකද ලියන එකේ වැරද්දක් තියෙනවා කියලා දැනගන්න පුළුවන් වුණොත් එහෙම අපිට පේනවා මේ වැරද්ද ප්‍රමාණය බලන්න පුළුවන් කාබන් කොලේ. ඒ කාබන් පිටපත වගේ තමයි සතියේ. තමන්ම ලියන දේ තමන්ට පේන්නේ නැහැ. කලබල හිතින් බලනකොට පෑනේ තින්ත ගෙවිලා, තින්ත ඉවර වෙලා. නමුත් කාබන් කොපියක් නැතුව ලිව්වනම් අපිට අපි ලියපු රචනයේ ගුණභාවය දැනගන්නත් බෑ, කරෙක්ෂන් කරන්නත් බෑ. එන්ෂායේ කරෙක්ෂන් කරනකොට අර කාබන් කොලයක් තියලා ලියන්නේ හැම වෙලාවෙම අපි කරන්නේ නැහනේ. නමුත් ඔය මේ බිල්පත් ලියනකොට කාබන් කොලේ තියන්න ඕනේ. ඉතින් සමහර මැනේජර්ලා කාබන් කොලේ ලියන්නේ නැත්නම් නැතුව ලියලා අඩු ගාණක් දායකයෙක් දුන්නාම අඩු ගාණක් දාලා මේ ගාණ පොරට දාලා ලියනවා. නමුත් කාබන් කොලේ තියන්නේ නැහැ. ඒකේ කරන වැරදි වල ගණදෙනු කරන එකනට සතුටු වෙන්න ලියලා තමන්ට ඕන දෙයක් පස්සේ කාබන් කරනවා. ඔය පොලිසියත් වාර්තාවක් දාන්න ගියාම ඒකෙත් පිටපතක් තියාගන්න ඕනේ. ඉතින් EUID කාබන් කොලේ තියෙන කට්ටියත් කාබන් කොලේ ඇතුලේ චාටු අංචාවල් තියෙනවා. මම මෙතන කතා කරන්නේ එහෙම එකක් නෙවෙයි. තමන්ගේ පෑන විශ්වාස නැති නිසා කාබන් කොලේ ඇතුලේ ලියනවා කියලා බලපුවාම ලියපු දේ පිළිබඳ ලියපු දේ තියෙන අඩුපාඩු ලියපු කොලේ නැති වුණාට වහාම නොදැනුණාට කාබන් කොලේ දැනගන්න පුළුවන් නිසා සත්‍ය පිහිටුපු නැති ජීවිතේ හරියට අන්ධකාරයක තින්තරන්ති පෑනක ලිව වගේ තමයි. ඒ නිසා කාබන් කොලයක් තියෙනවා නම් අපිට පෙරලා බලන්න පුළුවන්. අන්නේ ඒ ජීවිතයේ සංවිධානයක් තියෙනවා. හැබැයි තමන් කවුද කියන එක හෙලි වෙනවා. අනුන්ටත් තෙලි වෙනවා, තමන්ටත් තෙලි වෙනවා. ඒකට කැමති නම් ඔය ක්‍රමයේම දිගට යන්න. හැමදාම කරන හැම වැඩකටම කාබන් පිටපත නැත්තම් සති නිරීක්ෂණයේ දිගට කරගෙන යන්න කියන එක තමයි කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඊළඟ වார்த்தාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ලියන්න පටන් ගත්තත් ලියන්න දේවල් මතු නොවන අත්දැකිය හැකි මුත් මෙහෙමයි කියාගත නොහැකි ස්වභාවයකි. ඒ අතර ලියන්න දේ සොයන ගතියක් ඉස්මතු වේ. වරින් වර බොඳ වෙන තරමක් අපැහැදිලි දේ නම් පෙරසේ වෙනස් වෙමින් එක එක දේ ගලා යෑමක් වගේ සිදු වුණත් ඒකට ඇල්මක් නැහැ. ඒක හරියට වෙන් වෙලා වගේ ඒවායින් වෙලාවකට ඒවා එක්ක හිටියත් ඒවා එක්ක නැත් වගේ. ආයේ යම් දේ එක්ක ගියත් වැඩි දුර නොයා කිසිවක් අදාළ නැති මැදට එන්නා වගේ නිව්ට්‍රල් වේ. ජීවිත අත්දැකීම් කාට හෝ ප්‍රයෝජනවත් වේවි කියා චිත්‍ර ඇතුළත් පොත්සේ ළමුන් සඳහා ලියන්න පෙළඹවීමක් ආවා. යම් බාධා ආවත් එහි යෙදේ. වතුර පාර සොයා යන්නාසේ කටයුතු කෙරේ. වාර්තා ලිවීමට කරුණු සෙවීම පුංචි වෙහෙසකි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
හොඳයි, ලියමන නිසා තමයි හෙළි දැක්වීම කෙරෙන්නේ. ලියන්න දෙයක් නැතුණාට මොනවද ලියන්න උත්සාහ කළොත් අපිට පේනවා මේ නිවනට සම්බන්ධ වෙනකොට අපි ගොළු වෙනවයි කියලා. අපි අන්ධ වෙනවයි කියලා. අපි බීරි වෙනවයි කියලා. මොකද ඒ ජීවිතය එහෙම වචනට නගන්න බෑ. අත්තක්කා වචරයයි වචරයි. ලියන්න ලස්සනට ලියන්න කියන්න පුළුවන් නම් යමක් ඒ සේරම කෙලෙස්. ඒකෙන් හැම වෙලාවෙදිම මම වැඩෙනවා. මේක ලියන්න කියන්න දෙයක් නැති වුණත් ඒකට තියෙන උනන්දුව තමයි අපේ තියෙන තපස් ගතිය. අපේ තියෙන යෝගාවචර ගතිය අපි තාපේ අපේ සතිපාසලේ සති පවුලේ අයත් එක බෙදා හදා ගන්න. ඒ බෙදා හදා ගැනීම තුල පේනවා යමක් ලියන්න කියන්න හරියට පුළුවන් නම් ඒ කවදාකවත් ඒකේ යථාර්ථයක් නැහැ. ඒකේ සම්භාව්‍ය ගතියක් නැහැ. ඒ නිසා සෙන් බුද්ධාගමේ කියනවා whatever that can be expressible is never the eternal tao කිය. සදාතනික සනාතන තාවෝයිසම් කියන එක කවදාකවත් ලියන්න බෑ. නමුත් මේ ලිව්වේ නැත්නම් අපිට සම්බන්ධයක් නැහැනේ බුදුරජාණන් වහන්සේ දා ওই විදිහටවත් දේශනා නොකරනම් අපිට හවුහරණක් නැහැනේ. ඒ නිසා අපිත් කරන්නේ දෙවෙනි પરම්පරාවට හෝ සමගිව බවුන් වඩන අයට ඒ දේවල් නිකන් හෙලි කරනවා. ඒක අහගෙන ඉන්නේ අපි රස හින්දා නෙවෙයි. මුගෙ දෙනෙක් නැගිටලා යනවා. මේ මොනවද මේ කතා කරන්නේ? ඔය ඇති තේරුමක් නැහැනේ. ඔතන දෝක පිනක් තියෙන්නේ. ඔතන දෝක භාවනාවක් තියෙන්නේ. මොකක්වත් නැති දෙයක් නේද? නමුත් අර භාවනා කරපු කෙනාට පේනවා ඒ උනන්දුවක් තියෙනවා. නමුත් අර උනන්දු වෙන්න තරම් රාගයක් කරන තරම් මේක දෙයක් නැහැ. ඒ වෙනකොට විරාගය පහළ වෙලා. නිර්වින්දනය පහළ වෙලා. එපා වීම පහළ වෙලා. ඒකට උනන්දුවක් තියෙනවා. ඒකයි ලියන්න දෙයක් නැතුණාට ලියන්න හිතෙනවා. ඉතින් ඒක සමාහලට චිත්‍ර මාර්ගයෙන් උඩට රූපක මාර්ගයෙන් නැත්තම් බොඩි ලැන්ග්වේජ් එක මාර්ගයෙන් කොහොම හරි කොමියුනිකේට් කරනවා. ඉතින් ඒක බුද්ධජානන සඳහන් කරලා තිනවා හොඳ අවබෝධයක් ලැබුණොත් ඒක නොකිය ඉන්න බැරි ගතියකුත් හෙලි නොකර ඉන්න බැරි ගතියකුත් තියෙනවායි කියන එක. ඉතින් ඒක හැබැයි මේ බාහිර සාසනයටත් හරි වටිනවා. තමන්ගේකටත් වටිනවා. ඒ නිසා මොනවා හරි කමන්නේ පරියන්කයක් කරනවා වාක්‍ය දෙකක් කියලා තියාගන්න. චක්මනක් කියවෙච්චාම නිකන් ওই වාක්‍ය දෙකක් කියනවා. ඒ ටික එකතු කරපුවාම ඒකේ තේමාවක් තියෙනවා. විශේෂයෙන්ම භාවනා ලෝකෙට අනික් අයට අකමැති බවක් නැත්නම් Tamanට වුණත් කාම අවස්ථාවල ආපුවාම මේක එපා වෙන බව දියුණුවක් කියලා හිතාන ඉදිරියට යන්න කියලා කියනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඊළඟ වார்த்தාව ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නවසරයි. පර්යංක භාවනාව අවුරුදු ගණනාවක සිට දිනක් තුල පැයකට වඩා ආනාපාන සති භාවනාව දිනපතාම කිරීමට උත්සාහ ගන්නවා. හිස් තැනට ඉක්මනින් යනවා. සැක සංකා නැති වී ඇති අතර නිතර සතියෙන් සිටිනවා. එදිනෙදා ජීවිතයේ අත්දැකීම්. එදිනෙදා ජීවිතයේදී වැඩිපුරම ප්‍රපංච ඇතිවන උදෑසන අවදිවන විට සහ රෑ නින්දට යාමට පෙර ඇතිවන ප්‍රපංච මගහරවා ගැනීමේ උපක්‍රමයක් ලෙස අවදි වූ වහාම නැගිට යම් කාර්යයක යෙදීමත් හොඳටම නිදිමත වනතුරු යමක් කිරීමටත් පුරුදු වී සිටිනවා. එම ක්‍රමය සාර්ථකයි. එදිනෙදා ජීවිතයේදී අමතක වීම නිතර නිතර අත්දකිනවා. ඉස්සර ඒ ගැන පසුතැවුණා. දැන් නම් අමතක වෙන එක හොඳයි කියා හිතනවා. නමුත් කරන දේවල් මනා සතියකින් යුතුව කළ හැකි වෙනවා. එදිනෙදා භාවනාව පටන් ගන්නා අවස්ථාව දක්වා හිත නොසන්සුන් සහ අපැහැදිලි බවක් පෙන්නනවා. නමුත් භාවනාව පටන් ගත් පසු හිස් තැනක පැයක් පමණ සිට අවදි වූ විට හිත මනා සංයමයකින් සහ පැහැදිලි බවකින් දවසම ගත කරනවා. දැන් එය නොකරම බැරි තැනකට ඇවිත් කියා හිතනවා. රුචි අරුචි අනුව ඇතිවන ඇලීම් ගැටීම් සමත කර ගැනීමට වෙරදරනවා. දැන් එම ප්‍රයත්න නිසා ඒවා ඇතිවන විටම ඒ ගැන සතිමත් වෙනවා. පෙරට වඩා දේවල් වලට ඇති ආශාව සහ අවශ්‍යතාවයේ අඩු වී ඇති බව දැනෙනවා. ඉස්සර තරහක් ඇති වූ විට ඒ බොහෝ කලක් ප්‍රපංච වෙමින් පවතිනවා. ඒ හිතට වදයක්ව තිබුණා. නමුත් දැන් ඉස්සර වගේ දිගු කලක් පවතින්නේ නැහැ. ඉක්මනින්ම නැති වී යනවා. ඇති වූ තරහව පිළිබඳ උපේක්ෂා ගතිය දැනෙනවා. ඉදිරියට යාමට ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේට නිදු නිරෝගී බව දීර්ඝායු සහ උතුම් නිවනක් පතනවා. සාදු සාදු සාදු.
දැන් මේ වගේ විසම ලෝකයක ඉඳද්දි මෙතෙන්ට පැමිණීම ලොකු දෙයක් වශයෙන් භවනා පැත්තෙන් කියන්න පුළුවන්. නමුත් ගොඩාක් පෙරණිමිති පහළ වෙලා තියෙනවා. දැන් කාට හරි කියලා දෙන්න උත්සාහ කරනවා නම් ඒක වරයක්. ඒක උතුම් දෙයක් බවට පත් වෙනවා. හැබැයි මේ කියන ඒවා කාටවත් කියලා දෙන්න එපා. කාටවත් කියලා දෙන්න ඕනේ තමන් සතිය පටන් ගන්නකොට සති මාත්‍රය කොහොමද මේ ඔළුවට දාගත්තේ කියලා දානකොට අහන ප්‍රශ්නවලදී උත්තර වශයෙන් ඕවා කිව්වට කමන්නේ නැහැ. නමුත් සාමාන්‍ය කෙනාට කියලා දෙනකොට යාන්තම් සතිය වඩා ගන්න එක පිළිබඳව පුළුවන් තරම් ජාති ආගම් ભેද මොකක්වත් හොයාගන්න නැතුව කියලා දෙන්න උත්සාහකරනද එතකොට තමන්ගේ භාවනාව අනුන්ගේ භාවනාව හැදෙන්න හැදෙන්න තමන්ගේ භාවනාවත් හැදෙන. ඒක නිකන් අර කවුරු හරි නෙලපු මල් වට්ටියකට අත ගහනවා වගේ. එහෙම නැත්නම් කවුරු හරි නෙලලා පූජා කරලා තියෙන බුද්ධ ආසනයේ තියෙන මල් ආසනයකට පැන් ඉහිනවා වගේ. මේ මල් වලට දැන් ඉති පොහොර දාලා වැඩක් නැහැ. මේ මල් වලට වෙන මොනවත් ඕනේ කරන්නේ නැහැ. දැහැර එක මල් ටිකට පැන් ටිකක් කියන එක තමයි තියෙන්නේ. මේක තමයි ශාස්ත්‍රීය කටයුතු කියලා කියන්නේ. උත්සාහ කරලා බලන්න ට්‍රේනර් කෙනෙක් වෙන්න, ෆැසිලිටේටර් කෙනෙක් වෙන්න, කෝච් කෙනෙක් වෙන්න. ඒ කරලා ඒ ඔක්කොටම අර අයන්න අයන්න කියලා දෙන්න උත්සාහ කරන්න කියලා මම ආර්දනාවක් කරනවා. හරි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. උදේ මහත්ය මට ලැබිලා තියෙන වාර්තා නම් එපමණයි.
චැට් එකේ තිබුණ මේ වාර්තාව කියවුවද?
කියවුවා.
නැමයි එහෙමනම් අපිට තව වාචික වාර්තා ඉදිරිපත් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් පොඩි වෙලාවක් තියෙනවා.
ඒ වෙලාව මම කුසල හමුදුරන දෙනවා. අපි යනවා අපේ කමටාන් සුද්ධ කියන ඔක්කොම වාර්තා හොඳයි උදේ. ඔක්කොම වාර්තා හොඳයි උපාලි. තෙරුවන්
සරණයි.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති.
ප්‍රපත්වේවා විත්වා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
අනුමෝදී තබ්බං.
සාදු 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 අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති.
අමාමි කමතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්ති.
ප්‍රපත්ත්‍වා.
ဣතියම්පි ඕකාස වන්දාමි බන්ති.
ප්‍රපත්ත්‍වා.
අතියම්පි ඕකාස වන්දාමි බන්ති.
අභිවාදන ශීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයු අන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ අසමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං කුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා අපි වෙනුවෙන් අද දවසේ ධර්ම දේශනා පවත්වන ලෙස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පච්චුප්පට්ඨිත කාමාච යේ දේවා වසවත්තිනෝ නිම්හාන රතිනෝ දේවා යේ චඤ්ඤේ කාමභෝගිනෝ ඉත භාවං ඤතා භාවං සංසාරං නාතිවත්තරේ ඒතමාදීනවං ඤත්වා කාමේ කාමභෝග්ගේසු පණ්ඩිතෝ සබ්බේ පරිච්ඡයේ සබ්බේ පරිච්ඡජේ කාමේ යේ දිබ්බා යේ ච මානුසා පිය රූපා සාත ගදිතං චෙත්වා සෝතං දුරච්චයං අසේසං පරිනිබ්බන්ති අසේසං දුක්ඛමච්ඡගූති. පින්වත් ස්වාමීන් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි අපිටත් ලැබිලා තියෙන මේ වෙලාවේ අද දවසට ඉදිරිපත් වෙලා තියෙන ඒ දේශනාව නැත්තං ඒ සූත්‍ර කොටස පිළිබඳ යම් පැහැදිලි කර ගැනීමක් කරගන්න අපි බලමු. ඒ සඳහා මම මෙහෙම දෙයක් කියන්නම්. අපි නොයෙකුත් විදිහට නොයෙකුත් දේවල් විඳින්න කැමති. නොයෙක් නොයෙක් සැප සම්පත්, නොයෙක් නොයෙක් අත්දැකීම් හොයාගෙන යන ගතියක්, විවිධ පුද්ගලයන්ගේ ඇසුර බලාපොරොත්තු වෙන ගතියක්, මෙන්න මේ විදිහේ ස්වභාවයක් අපි ළඟ තියෙනවා. එතකොට ඒ අත්දැකීම අපි අපිට අපේ ජීවිතේ ලැබිලා තියෙනවා. මේ දේවල් හොයාගෙන ගියපු ආකාරය, මේ දේවල් හොයන්න ගිහිල්ලා වෙච්ච අකරතැබ්බ, විඳින්න වුණු දුක්, ඒ වගේම නැවත නැවත මේ දේවල් අවශ්‍යයි කියලා සැලසුම් කරන ආකාරය. මෙන්න මේ විදිහට අපි අපේ ජීවිතවල විවිධ සැප සම්පත් විඳින්න, විවිධ සැප සම්පත් හොයාගෙන යන්න උත්සාහ ගන්නවා. ඒක අර මිල මුදල්ම නොවෙන්න පුළුවන්. ඒ වෙනුවට සමහර කෙනෙක් විවිධ නම්බු නාම තනතුරු වගේ දේවල්, තවත් කෙනෙක් විවිධ පුද්ගලයන් ඇසුරු කිරීම, ඒ ප්‍රිය පුද්ගලයන්ගේ ආශ්‍රය, තව කෙනෙක් අර ලෝකෙ වටේ සංචාරය කරලා ලබා ගන්න බලාපොරොත්තු වෙන අත්දැකීම්, විවිධ රස කෑම ජාති. ඉතින් ඔන්න ඔය විදිහට නොයෙකුත් ආකාරයෙන් මේ දේවල් හොයමින් පරීක්ෂා කරමින් කල් ගෙවන ගතියක් අපි තුල තියෙනවා. ඉතින් මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන සූත්‍ර දේශනාවත් ඒ පිළිබඳ යම්කිසි කරන පැහැදිලි කිරීමක් කියලා කිව්ව හැකි. ඒක නම් කරලා තියෙන්නේ කාමූපපත්ති සූත්‍රය. මේ කාමයන් පිළිබඳ යම් කොටස් තුනකට බෙදලා හැඳින්වීමක් කරන අවස්ථාවක් තමයි මේ. එතන මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කෙලින්ම සූත්‍ර දේශනාවට බැසගන්නේ මෙන්න මේ විදිහේ අදහසක් කියලා. මොකද්ද කියනවා? මහණෙනි, මේ කාමලාභයෝ තුනෙකි. කාමයන් විඳින්න, කාමලාභය ලබන්න ඒ විදිහේ අවස්ථා තුනක් තියෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එතකොට පළවෙනි එක විදිහට පෙන්නන්නේ නිබද්ධ කාම. නිබද්ධ කාම, ඒකේ අදහස තමයි සෙවිය යුතු, සෙවිය යුතු කාමයන් කියන අදහසින් තමයි එදේ ඉදිරිපත් වෙන්නේ. දැන් ඔය නිබද්ධ චාරිකා කියලා වචනයක් තියෙනවා මේ ශාසනයේ. එතකොට නිබද්ධ චාරිකා කිව්වහම එකේ අදහස තමයි යම් කෙනෙක් හොයාගෙන ගිහිල්ලා, එලෝගෙන ගිහිල්ලා මේ කෙනාට බණ දේශනා කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ යනවා. දැන් ඔය කුක්කුසාක්ති රජතුමා එහෙම ඒ සිදුවීම දිහා බැලුවොත් අන්න ඒක නිබද්ධ චාරිකාවක්. ඒ කෙනා ඉලක්ක කළා තමයි යන්නේ ගමන. ඉතින් ඒ සෙවිය යුතු, ඒ යම් දෙයක් ඉලක්ක කළා හඹාගෙන යාමක් වගේ අදහසක් මේ නිබද්ධ කියන වචනේ තියෙනවා. මේ නිබද්ධ කාම කියලා හඳුන්වන්නේ ඔය අපි අත්දකින, අපි යම් දේවල් ඉලක්ක කරමින් ගමන් කරන, අපි සෙවිය යුතුයයි කියලා හිතන කාමයන්. ඉතින් මේක තමයි පළවෙනි වර්ගය විදියට භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. එතකොට මේක නිකන් මේ පහත්ම අඩිය වගේ තමයි. නිල හොයාගෙන ගිහිල්ලා විඳින්න ඕනේ, අමාරුවෙන් හොයන්න ඕනේ, ඉලක්ක කරලා යන්න ඕනේ. ඒ විදිහේ මේ පෙන්නන අවස්ථා තුනට අනුව මේක තමයි බාලම ජාතිය. එතකොට මේ වර්ගය හඳුන්වන්නේ මානුෂකාම කියලා. මේ විදිහට මේ මනුෂ්‍යයන්ට සාධාරණ වූ කාම විශේෂය කාමයන් තමයි මේ. කාමලාභය තමයි මේ. ඉලක්ක කොට යා යුතු ස්වභාවයක් ඒ තුළ තියෙනවා. ඊට පස්සේ තව කොටස් දෙකක් පෙන්නනවා. ඒ දෙක දිබ්බ විදිහට තමයි හඳුන්වන්නේ. එකැනි දිව්‍යමය සැපයට සාධාරණ වූ කාමයන් දෙකොටසක් විදිහට තමයි ඒ දේ හඳුන්වන්නේ. එතකොට ඒකෙන් පළවෙනි දේ තමයි නිම්මාන රති. නිම්මාන රති විදිහට හඳුන්වන මේ කාම සැප සම්පත් කියලා කිව්ව හැකි. එතකොට ඒකෙදී අන්න යම් කිසි විදියක මේ නිම්මාන රති කිව්වාම ඒකේ තියෙනවා නිකන් ඒගොල්ලන්ට කැමති මනාප ඒ පින් බලය නිසාමද කොහෙදෝ, ඒ උප්පත්තියේ බලගත්තු බව නිසාමද කොහෙදෝ කැමති මනාප යම් දෙයක් තියෙනවද, හිතූ පමණින් ඒ දේවල් මැවෙනවා. මේ විදිහේ දෙයක් මට විඳින්න කැමති මනාපයි කියපු ගම ඒ දේවල් පහළ වෙනවා, මැවෙනවා. එතකොට එන්නේ විදිහේ ස්වභාවයක් තමයි මේ නිම්මාන රති කියන ඔය දේව කොට්ටාසය හා දේව කොට්ටාසයට සාධාරණ කාමයන් විදිහට හඳුන්වන්නේ. යම් යම් දෙයක් හිතනවාද, කල්පනා කරනවාද, ආසා හිතනවාද, ඒ අනුව මැවීමක්, ඒ විදිහේ ශක්තියක්, ඒ විදිහේ පින් බලයක් ඒ ඇත්තොන්ට තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ තෙවනුව මේ උසස්ම කොටස විදියට, නැත්තම් මේ තුනේ අවසාන එක විදියට පෙන්නන්නේ මොකද්ද? පරනිම්මිත වසවත්ති. මෙන්න මේ විදිහේ කාම ලාභයකුත් තියෙනවා. මෙතන පරනිම්මිත වසවත්ති කිව්වහම ඒකේ ස්වභාවය තමයි අන්න වෙන කෙනෙක් මවපු දෙයක් මේ දිව්‍ය කොට්ටාසේ විසින් තමුන්ගේ වශයේ පවත්වනවා. වෙන කෙනෙකුගේ ලාභයක් මෙයා තමුන්ගේ වශයට අරගන්නවා, අරගෙන ඒවා පරිභෝග කරනවා. අන්න ඒ විදිහ අදහසක් තමයි මේ තුන්වෙනි එක විදියට හඳුන්වන මේ කාම ලාභයට තියෙන්නේ. පළවෙනි එක හොයාගෙන හඹාගෙන ගිහිල්ලා විඳිය යුතු කාමයන්, දෙවනුව මේ නිම්මාන රති විදියට හඳුන්වන උදා වෙන ලැබෙන කාමයන්, තෙවනුව මේ පරනිම්මිත වසවත්ති විදියට හඳුන්වන යම් කිසි විදියක වෙන කෙනෙක් මවපු දෙයක් තමුන්ගේ වසයේ පැවැත්වීම් වශයෙන් ලබන කාමයන්. ඇති ඔන්න විදිහට කොටස් තුනක් විදිහට තමයි මේ කාමලාභය භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දී අඳුන්වල දෙන්නේ. එතර මේ මානුස කාමය නම් අපි හිතාගන්න, කල්පනා කරන්න පුළුවන්. නමුත් මේ දිබ්බ කියන කොටස් දෙක යම් කිසි විදිහක ඒ ගෝචර නොවෙනවා. නමුත් අපිට සංකල්පයක් විදිහට තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. හරි විදිහට කෙනෙක් තමන් හිතූ පැතූ යම් යම් දෙයක් මැවෙනවාද, ඒ විදිහේ හැඩතල, ඒ විදිහේ වර්ණ, ඒ විදිහේ සැප සම්පත් මැවෙනවාද, අන්න ඒ විදිහේ අදහසක් තමයි මෙතන මේ නිම්මාන රති කියලා හඳුන්වන්නේ. ඒ වගේම මේ පරිණිමිත වසවත්ති දෙය නම් වෙන කෙනෙක් උපයාගත් දෙයක්, තමුන්ගේ වශයේ පැවැත්වීමක්, වෙන කෙනෙක්ගේ පින්බලයට ලැබුණු දෙයක් මේ කෙනා වසඟයට ගන්නවා. ඕක සඳහා හොඳම උදාහරණ තමයි ඔය අයතා සම්බන්ධ, එහෙම නැත්නම් හොර සැමියෙක් ලබන සැප සම්පත අරක තමයි, පරනිම්මිත වසවත්ති තමයි නේද? අර තව කෙනෙක් බොහොම මෙහෙස මහන්සියලා උපයාගත්ත දේ මේ කෙනා තමුන්ගේ වශයේ පවත්වනවා. අර මෙහෙස මහන්සිය නැතුව ඒ සැප සම්පත් විඳිනවා. කොහෙදෝ කෙනෙක් තමයි දහඩිය හෙලන්නේ, ඔක්කොම හරි හම්බ කරන්නේ, ඒ වැඩ කටයුතු කරන්නේ. හැබැයි තවත් කොහෙදෝ කෙනෙක් ඇවිල්ලා නිකන් කොහෙන්දෝ ප්ලග් වෙලා ඒ මනුස්සයා අර විදිහට කිසිම වෙහෙසක් පීඩාවක් නැතුව අර සැප සම්පත විඳලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අදහසක්, ඔය විදිහේ කොටස් තුනක් තමයි භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දී පැහැදිලි කරන්නේ. එහෙම පැහැදිලි කළා මේ කාමයන් ගැන මෙච්චර මේ විස්තර කරලා මොකද්ද මේ ධර්ම කරුණක් මතු කරන තමයි බුදුරජාණන් වහන්සේගේ උත්සාහය. එතකොට ඒ කරුණු කිහිපය මේ ගාථා කිහිපයක් විදිහට ඉන්න අනතුරුවම ඉදිරිපත් වෙනවා. මොකද්ද කියන්නේ පච්චුප්පටිත කාමාච යේ දේවා වසවත්තිනෝ නිම්හාන රතිනෝ දේවා යේ චඤ්ඤේ කාම භෝගිනෝ. මේ නිබද්ධ කාම විදිහට එහෙම නැත්නම් මේ නිම්මාන රති විදිහට එහෙම නැත්නම් මේ පරිණිමිත වසවත්ති විදිහට මෙන්න මේ ආකාරයේ දිව්‍ය මානුෂ වූ කාම භෝගීත්වයක් කාමලාභයක් තියෙනවා. ඊට පස්සේ කියනවා ඉත්තා භාවං ඤතා භාවං සංසාරං නාතිවත්තරේ ඒත මාදීනවඤ්ඤත්වා කාම භෝගේසු පණ්ඩිතෝ. මේ කාම සැප සම්පත් ලැබුවට මොකද මේ ඉත්ත භාවය ඤතා භාවය විදියට අඳුන්වන ඉත්ත භාවං ඤතා භාවං කියලා අඳුන්වන මේ සංසාරය ඉක්මෙව්වේ නැහැ. මේ සංසාරය තුළම තමයි මේ ක්‍රියාවලිය මේ කොයි නමුත් කාම ලාභයක් තියෙන්නේ. මෙන්න මේ ආදීනව ස්වභාවය දැකලා මේ කාමයන්ගේ කාම භෝගී ස්වභාවේ මෙන්න මේකී ආදීනවය දැකලා පණ්ඩිතතෙම සබ්බේ පරිච්ඡජේ කාමේ යේ දිබ්බා යේච මානුසා. මෙන්න මේ දිව්‍ය යම් කාම ලාභයක් තියෙනවාද මානුස වූ යම් කාම ලාභයක් තියෙනවාද සබ්බේ පරිච්ඡජේ මේ සියල්ල අතහැර මෙන්න මේ පඬිත කෙනා මේක ආදීනවේ දැකලා අතහැරලා දානවා මේ සියල්ල අතහැරලා දානවා කියන විදිය අදහසක් තමයි ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ කියනවා පිය රූප සාත ගදිතං චත්තා සෝතං දුරච්චයං. මේ ඉක්මවීමට අපහසු සෝතේ විදියට අඳුන්වන ප්‍රිය ඌ මනාප වූ මේ රූපයන්ට ගිජු බව පිය රූප සාත ගදිතං. ඒක තමයි සෝතේ විදියට අඳුන්වන්නේ මෙතන. ප්‍රිය ඌ මනාප වූ යම් රූපයක් තියෙනවද ඒවට ගිජු බව නමු මේ සෝතය මේ ඉක්මවීමට අපහසු මේ සෝතය සිඳිනෝ. අසේසං පරිනිබ්බන්ති අසේසං දුක්ඛ මච්චගු. නිරවශේෂ වශයෙන්ම පිරිනිවෙනවා. නිරවශේෂ වශයෙන්ම අයසැකයක් නැතුවම දුක ඉක්මෝනෝ. ඉතින් ඔන්න ඔය විදිහේ ගාථාවකින් ගාථා කීපයකින් මෙන්න මේ කාමලාභයන් ගැන කියලා ඒකේ ආදීනවය මතක් කළා ප්‍රතිපදාවක් හඳුන්වලා දීම තමයි භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දී සිද්ධ කරන්නේ. එතකොට මෙතන මේ වචන කීපයක් තියෙනවා පැහැදිලි කරගන්න වටින. මෙතන පළවෙනි එක තමයි මේ ඉත්ත භාවං ඤතා භාවං කියන සංසාරය ගැන කියනවා. මෙතන මේ ඉත්ත භාව ඤතා භාව කියන එක ඉත්ත භාවං අඤ්ඤතා භාවං කියන වචන දෙක තමයි මේ එකතු වෙලා තියෙන්නේ. එතකොට ඕකේ පැහැදිලි කිරීම විදිහට අඳුන්නන්නේ මෙසේ බවත් අන්සේ බවත්. මෙන්න මේ කියන ක්‍රියාවලිය තමයි මෙන්න මේ කියන ගමන තමයි මේ සංසාර ගමන විදිහට පෙන්වුම් කරන්නේ. අර මෙගොඩ ගොඩත් එගොඩ ගොඩත් වගේ තමයි මෙතෙරත් එතෙරත්. මෙන්න මේ මෙතෙරත් එතෙරත් කියන මේ අන්ත දෙක අතරේ තමයි මේ ගමන යන්නේ. අර අර මොකද්ද අර සන්ෆ්ලවර්ස් ලගේද කොහෙද සින්දුවක් තියෙන්නේ මේ ගොඩ ගොඩේ තන කොළ ගණ ගොනා ඒ ගොඩ ගොඩේ තන දකිනවා මනා. ඔහොම තමයි කියන්නේ. මේ පැත්තේ උරේ තන කොළ කක අහිනකොට එහා පැත්තේ උරේ තන කොළ පෙනෙනවා මනා විදිහට. හරි එහෙට ගියොත් බැරි වෙලාවත් අප්පා අපරාධය අර හොඳ තැනක් දාලාවිල්ලා තියෙන්නේ කියලා අනිත් පැත්ත හොඳට පේනවා. මෙසේ බවත් අන්සේ බවත් අතර හුවමාරුව තමයි ඔය තියෙන්නේ. එතකොට අපේ මේ ක්‍රියාවලියම කියන්නේ මෙන්න මේක තමයි. මේක තමයි. මේ තියෙන එක ගැන කල්පනා කරනවා. මීට වැඩිය හොඳ එකක් හදාගන්න කල්පනා කරනවා. යම් යම් දෙයක් ලැබෙනවාද ඒ ඒ දෙයට සැනසීමක් සතුටක් නැහැ. ඒ වෙනුවට ඒක ඉක්මෝල අලුත් දෙයක් අපේක්ෂා කිරීම තමයි මේ හිතේ හැටි. මෙතෙරක් එතෙරක් කියන මෙන්න මේ දෙකෙලවර, මේ ඉත්ත භාව ඤතා භාව කියන මෙන්න මේ සංසාර ගමන තමයි මේ අඳුන්නලා දෙන්නේ. ඉත්ත භාවං ඤතා භාවං සංසාරං නාතිවත්තරි. මේ විදිහට මේ මොන විදිහේ සැප සම්පත් ලැබුවත් මේ මෙසේ බවත් අන්සේ බවත් කියන මේ දෙය ඉක්මෝල යන්න මේ විදිහේ හැකියාවක් දියුණු කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඕක ඔය පළවෙනි වටිනා කරුණක් ඔය ඉත්ත භාව ඤතා භාව කියන මෙන්න මේ වචන දෙක. දිව්‍ය සැප සම්පත් ලැබුවොත් ඒකේ වෙන දෙයක් අපේක්ෂා කරනවා. මානුෂ සැප සම්පත් ලැබුවොත් තවත් දෙයක් අපේක්ෂා කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට හැමෙලේම මේ හිත මෙතනත් එතනත් එතරත් මෙතනත් එතනත් එහෙම නැත්නම් මෙතෙරත් එතෙරත් අතර ගමනක තමයි යෙදෙන්නේ. එන්නේ විදිහ මෙතෙරත් එතෙරත් අතර ගමන තමයි මේ සංසාරයේ විදියට එහෙම නැත්නම් ඉත්ත භව ඤතා භව විදියට අඳුන්නන්නේ. ඊළඟට තව එකක් කියනවා පිය රූප සාත ගදිතං. ඔය වචන දෙකත් හරි මේ දහමේ වැදගත් හඳුනගත යුතු වචන දෙකක් විදිහට තමයි පැහැදිලි කරන්න පුළුවන්. මේකෙදි කියන්නේ මොකද්ද? මෙන්න මේ විදිහ දෙයක්. එක්තරා අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ අහනවා මේ තෘෂ්ණාව උපදින්නේ කොහෙද? මේ තෘෂ්ණාව සැඟවිලා තියෙන්නේ කොහෙද කියලා. එපදින්නේ හැඟෙන්නේ කොහෙද කියලා තමයි අහන්නේ. එතකොට ඒකට උත්තරේ විදිහට භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ යංකෝ කිංචි ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ තා තණ්හා උපජ්ජමානා උපජ්ජති නිවිසමානා නිවිසති. අනේ යම් තාක් මේ ලෝකයේ ප්‍රිය රූප තියනවාද සාත රූප තියනවාද? නැවතන රූප කිව්වහම මේ ඇහැට පේන රූප විතරක් නෙමෙයි. ඒ වෙනුවට රූපී ස්වභාවය තමයි අඳුන්නන්නේ. රූපී ස්වභාවය තමයි මෙතෙන්දී අඳුන්වල දෙන්නේ. එතකොට ඇහැට පේන රූප වගේම කනට ඇහෙන ශබ්ද වගේම අර විදියට නහයට දිවට කයට දැනෙන දේවල් දිට්ඨ සුත මුත කියලා අඳුන්වනවා. දුටු ඇසු දැනුණු දැනුණු කිව්වහම අර නහය දිව වගේම ශරීරයත් අහු වෙනවා. උන්නයි කියන ඉන්ද්‍රියවලට ගෝචර වෙන රූපය තමයි මෙතන මේ රූප කියලා අඳුන්වන්නේ. එතන මේ ලෝකේ තණ්හාව කොහෙද සැඟවිලා ඉන්නේ? තණ්හාව කොහෙද උපදින්නේ කියලා අහුවහම භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ මේ ලෝකේ යම්තා ප්‍රිය වූ සාත මනාප කියමුකෝ ප්‍රිය වූ මනාප වූ රූප තියෙනවා. දැන් ඒවැයි තමයි තණ්හාව උපදින්නේ සැඟවී සිටින්නේ. එතකොට ඔන්න ප්‍රිය රූප සාත රූප කියන වචන දෙක තමයි වෙ තියෙන්නේ. එතකොට යම් තාක් මේ ලෝකේ නොයෙකුත් දේවල් තියෙනවද ඒ සියල්ල කෙරෙහි ආකර්ෂණයක් නැහැ. එවෙනකොට තමුන් යම් යම් ටිකක් පිය සාත විදිහට අඳුරගෙන තියෙනවා. මේ ටික හොඳයි මේ ටික මනාපයි කියලා හඳුනගෙන තියෙනවා. අන්න ඒ ටික කෙරෙහි තමා ඔය කියන ආකර්ෂණය ඔය කියන තණ්හා ගැටය වැටෙන්නේ. ඒවායේ තමා මේ තණ්හාව උපදින්නේ අර විදිහට සැඟවිලා ඉන්නේ කියලා මේ ධාමයේ සඳහන් වෙනවා. දැන් රුසියාවේ වගේ කොච්චර ලස්සන ගෑනු ළමයි ඉදියත් අදාළ නැහැනේ. හැබැයි බැරිලාවත් වැරදිලාවත් රුසියාවට ගියොත් ඒ කට්ටිය ආශ්‍රය කරොත් ඔන්න අදාළ වෙනවා. ඉතින් ඕක තමයි ක්‍රමවේදය. ඕක තමයි ක්‍රමවේදය. එතකොට අර නිකන් අපි අපිට තියෙන මොන මොනවදෝ ටිකක්. මේ පුද්ගලයා ප්‍රියයි, මෙයා දෙවනුව ප්‍රියයි, මෙයා තෙවනුව ප්‍රියයි කියලා ඔය විදිහට අනේ යම් යම් කෙනෙක් ප්‍රිය විදිහට මනාප විදිහට හඳුනගෙන තියෙනවාද? ඔන්න ඔතන තමයි කොක්ක වැටෙන්නේ. එහෙම නැතුව අර නනාඳුනන කෙනෙක් සම්බන්ධයෙන් නෙමෙයි. යම් යම් අත්දැකීම් අපි ලබනවාද, යම් සැප සම්පත් විඳිනවාද, අන්නේ විඳපු ඒවා තමයි කොක්ක වැටෙන්නේ. මේක ප්‍රියයි, මේ විදිහේ සැප සම්පතක් මට ආපහු විඳින්න තිබුණා නම් කියලා අන්න වැටෙන්නේ අර විඳපු ඒවා තමයි. දැන් කුඩු ගහපු නැති මනුස්සයට කුඩු පිළිබඳ ඒ අත්දැකීම පිළිබඳ පෙරිතකමක් නැහැ. හරි, එහෙම නැත්නම් භාවනා නොකරපු මනුස්සයට ඒ විවේකී භාවනා අත්දැකීම් පිළිබඳ පෙරේතකමක් නැහැ. ඒක ලැබුවට පස්සේ තමයි ඔන්න කොක්ක වදිනවා. අප්පා මෙහෙමත් අත්දැකීමක් ජීවිතේ පළවෙනි පාරට මං වින්දා කියලා ඔන්න නැවත නැවත ඒක හොයාගෙන යන්න උත්සාහ ගන්නවා. කුඩු කාරයෝ නම් ගෙවල් දොරවල් ලේ විකුණලා හරි අම්මගේ රතරම් බඩු ටික උස්සගෙන ගිහිල්ලා හරි ඒක හොයන අතරේ භාවනා යෝගීන් නම් নানা ප්‍රකාර විදියට පරීක්ෂා කරමින් යම් යම් ස්ථාන මාරු කරමින් ගුරුවරු මාරු කරමින් හොයාගෙන යනවා. දෙකම ඉතින් එක විදිහේ පොක්කක් කියලා කිව්වට නරකම නෑ. කෙසේ නමුත් අන්න අර යම් යම් අත්දැකීමක් අපිට ප්‍රියමනාප වුණාද අන්න ඒ තුළ තමයි මේ කියන මේ තෘෂ්ණාව සැඟවගන්නේ, තෘෂ්ණාව උපදින්නේ ඒ තුළ තමයි කියලා තමා භාග්‍යතුන් වහන්සේ අඳුන්වන්නේ. එතකොට මෙතන මේ ගාථාවේ ගත්තොත් සඳහන් වෙන්නේ මොකද්ද? පිය රූප සාත ගදිතං. මේ ප්‍රිය වූ මනාප වූ මේ රූපයන්ට ගිජුවීම නම් වූ සෝතං. සෝතය එහෙම නැත්නම් ජලකඳ. දුරච්චයං, සිඳීමට අපහසු, විනාශ කිරීමට අපහසු මෙන්න මේ ගිජුවීම නැවති ජලකඳ කියලා තමයි අඳුන්වලා දෙන්නේ. එතකොට යම් තාක් මනුස්සයන්ට සාධාරණ කාමලාභයක් තියනවාද? දිව්‍ය සැප සම්පත් වලට සාධාරණ කාමලාභයක් තියනවාද? මෙන්න මේවට ගිජුවීම නම් වූ ඉක්මවීමට අපහසු සෝතයක් හඳුන්වලා දෙනවා. ඒක තමයි වැඩි. හරි, වරක් වින්දොත් ආයේ දෙවරක් විඳින්න නැතුව ඉන්න අමාරුයි. තුන්වරක් හතරවරක් පස්වරක් විඳින්න නැතුව ඉන්න අමාරුයි. නැවත නැවත ඒ දේම හඹාගෙන හොයාගෙන යනවා. බැරි වෙලාවත් ලැබුණ නැත්තම් එතනෙම පොළවේ පස් කන්න හදනවා. බිම වැටෙනවා, හඬා වැළපෙනවා. මේකම ඕනේ කියලා විලාප තියෙනවා. ඒක තමයි වැඩි. ඒක තමයි මේ කතන්දරේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ කාමයන් හොයාගෙන හඹාගෙන ගමන් කිරීමක් අර විදිහට දිබ්බ වශයෙන් ලද දේවලුත් මේ විදිහට හොයාගෙන හඹාගෙන යාමක් අපි දකිනවා. දැන් අපි හිතමුකෝ කල්පනා කරමුකෝ, දැන් බෞද්ධයා වුණත් ඔය දන් දෙන කට්ටියකින් එහෙම අහලා බැලුවොත්, ඔය අනුමෝදනා කොලේ එහෙම පොඩ්ඩක් අරන් කියවලා බැලුවොත් අය hina කාලා මැරෙන්න පුළුවන්. ඒකේ තියෙන්නේ තනිකර මෙන්න මේ හඹාගෙන යාම තමයි. මේ මානුෂ වූ සැපය හරි නෑ, මේ දිබ්බ වූ සැපයක් අපිට ලබා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. එහෙම නැත්නම් මේ මානුෂ වූ සැපය පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තියෙනවා මේ දවස්වල, ඒක පොඩ්ඩක් හරිගස්සලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. ඔය සද්ධාව එන්නේ ඔය හඹාගෙන ඇවිල්ලා දාන දෙන්නේ ගොඩාක් වෙලාවට අර අර ලැබුණ කාමලාභය අවුල්ලාම, එහෙම නැත්නම් නොලැබුණු කාමලාභයක් අපේක්ෂා කිරීම. ඕක තමයි තියෙන්නේ. එහෙම නැතුව මේ නිවන් දකින්න එන කට්ටිය හරි අඩුයි. නිවන් දකින්න කියලා හිතාගෙන මේ දන් දෙන කට්ටිය අඩුයි. ඒගොල්ලෝ දන් දීලා කියන්නේ මොකද්ද? මට මෙන්න මේ ලාභය සාධාරණ වෙත්වා හාමුදුරුව නිවන් දකිත්වා කියලා කියනවා. හරි සෝකේ එක හාමුදුරුවන්ග තමයි යවන්න හදන්නේ. දානේ පූජ කරපු නැත්තන් දානය භාරගත්ත හාමුදුරුව නිවන් ගිහිල්ලා මම දිවිය ලෝක යන්න තමයි බලාපොරොත්තු. දැන් පහුගිය දවසක මනුස්ස එක්කාවා. ඒ මනුස්සයා ඇවිල්ල කිව්වේ මොකද්ද මේ ස්වාමීන්වහන්ස ආරන්නේ වැඩපලක් මොනාහරි තියෙනවා නම් කරලා දීලා යන්න ආවේ මේ රැකියාවක් එහෙම කරන කෙනෙක් තමන්ගේ විවේක දවසක වගේ ඇවිල්ලා තියුණා. ඉතින් අර එකේ කුටිය කියලා කුටියක් තියෙනවා මේ යකෙක් ඉන්න කුටියක් ඒකේ කුටි බිම විතරයි තියෙන්නේ විත්ති නෑ. ඉතින් ඒ කුටිය සුද්ධ කරලා දෙන්න කියලා කිව්වා. ඒ කුටිය සාමාන්‍යයෙන් නිතිපතා සුද්ධ කරන්න යවන්න වෙන්නෙත් නෑ කවුරුත්. යකා ඉතින් කවදාවත් කම්ප්ලේන් කරන්නෙත් නෑ එව්වේ නෑ කියලා. මේ හරි සෝක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙන කුටියකට එහෙම දිගට ගියේ නැති වුණොත් ප්‍රශ්නයක් එනවා. හැබැයි යකා කවදාවත් එහෙම නෑ. ආවොත් සතුටු වෙනවා, නාවත් සතුටු වෙනවා. ඉතින් ඒක හැදි වෙලා තියෙන ඉඳ ඒක සුද්ධ කළ දෙන්න කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ දවස පුරාවට මේ ගිනි කාස්ටකේ දඩිය වැගිරෙන කාලෙක ඉතින් සුද්ධ කරා, පිරිසිදු කරා, සුද්ධ කළ පිරිසිදු කළ ඇවිල්ලා ඊට පස්සේ ඉතින් හවස පොඩ්ඩක් යන ගම කතා කරනකොට මම ඇහුවා ඉතින් මොකද ඉතින් මේ වගේ එන්න හිතුනේ මේ ගමේ වුණාට මේ ළඟපාත වුණාට දැන් අවුරුදු ගානක් තිස්සේ නාපු ගමනක් ඇයි ආවේ කියලා. විතර මේ කෙනා කියනවා ගෙදර පොඩ්ඩක් ප්‍රශ්න වගේක් ස්වාමීන් වහන්ස මේ ඒක හින්දලු අපි මේ පිණ්ඩපාතෙත් බෙදනවා මේ තාත්තා එක්තැන් වෙලා මේ කද්දර මුත්‍රා බෑගෙකුත් එල්ලගෙන ඉන්නේ කියලා. ඉතින් එහෙම එහෙම ඒ ප්‍රශ්නේ සහ තව මොනවාදෝ ප්‍රශ්න කීපයක් ඉතින් ඇවිල්ලා. ඉතින් ඕක තමයි ඉතින් සද්ධාවේ උපත. ඕකෙන් තමයි මේ දේවල් කෙරෙහි අපේක්ෂාවක් ඇති වෙන්නේ ශාසනය කෙරෙහි. මේ විදිහට එක්කෝ තමුන්ගේ ඥාතියෙට විපතක්, එව නැත්නම් තමුන් රැකි රක්ෂාවේ මොනවා හරි විපතක් යෝ වගේ දෙයක් අහම ඒගොල්ලෝ මූලිකව ඇවිල්ලා කල්පනා කරනවා මේ විදිහට දාන දීලා මේකෙන් මිදෙන්න පුළුවන් වෙයිද, සෙත් පතා ගන්න පුළුවන් වෙයිද, මේ විදිහට මොන මොනවා හරි දේවල් වැඩ කටයුතු කළා මේකෙන් මිදිලා යන්න වෙයිද කියලා. අර ඇද වෙච්ච එක හරි ගස්ස ගන්න තමයි එන්නේ ඔය. එහෙම නැත්නම් සමහර කට්ටිය එනවා මේ මානුෂ වූ සැපය හරියන්නේ නැහැ, දිබ්බ වූ සැපයක් මට ලැබේවා කියන අපේක්ෂාවෙන්. ඉතින් එහෙම තමයි එන්නේ, කමක් නැහැ. ඒකට දොස් කියලා වැඩකුත් නැහැ. එහෙම හරි එන එක ලොකු දෙයක් නේ. ඒකේ ඉඳලා අපි ඒකට සාදරයි. ඒගොල්ලන්ගේ අපේක්ෂාව කෙසේ වෙතත් එනවනේ. එහෙම තමයි මේ වැඩේ පත් වෙන්නේ. එහෙම තමයි වැඩේ කෙරෙන්නේ. ඒතර ඒ කෙනාව අන්න මොන මොන හරි ක්‍රමවේදයකට මේකට පටලවලා ගන්න ඕනේ. එතකොට අර විදිහේ තනකොළ ගලවලා කුටි කුටි සුද්ධ කළා හරි කමක් නැහැ. එහෙම නැත්නම් පිණ්ඩපාතේ පූජ කළා හරි කමක් නැහැ. අන්න කොහොම හරි පටලවලා අරගත්තොත් වැඩේ ගොඩ. දැන් මම තව දන්නකොල්ලා මේක ඉන්නවා. ඒක ඔය කටාර් වලද කොහෙද වැඩ කරන්නේ? ඌ එනවා සාමාන්‍ය මාස කීපයකට සැරයක් ලංකාවට. ඉතින් ඉස්සර දැන් අවුරුදු ගානකට කලින් පිණ්ඩපාතේ පූජ කරන්න තමයි එන්නේ. ඒක විතරයි යා දන්නේ. ඉතින් එහෙම පිණ්ඩපාතේ පූජ කරලා බෑග් එක අරගෙන ගෙනහල්ලා දානශාලාවෙන් තියලා යනවා. ඉතින් එහෙම දැක්ක අවුරුදු ගානක් මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ පිටිපස්සෙන් බෑග් එක අරන් ඇවිල්ලා දානශාලාවෙන් තියලා යනවා දැක්ක අවුරුදු ගානක්. ඊට පස්සේ මේක දවස් පහ පහ වගේ මාස කීපට සැරයක් ඇවිල්ලා නැවතිලා ඉඳලා යනවා. හැබැයි කමටහන් සුද්දෙලා නැහැ. මොකද්දෝ විකාරයක් කරන්නේ. විකාරයක් කරන්නේ. හැබැයි ඇවිල්ලා යනවා. තක්මන් කරනවා පේනවා, වාඩි වෙලා ඉන්නවා පේනවා, වෙන මොකද්දෝ කර කර ඉඳලා යනවා. එහෙමත් අවුරුදු ගානක් දැක්කා. ඊට පස්සේ එකපාරක් ඇවිල්ලා ඉන්නකොට කොහොම හරි මේක අහු වුණා අපිත් එක්ක වැඩක් කරන්න. අර තඩි ගොළු ගෙඩියකින් ගලක් තලන්න අහු වුණා. ඉතින් අතපය හූරගෙන ආරකෙන් වැඩ කරලා දෙතුන් දෙනා එක දැන් මුත් හොඳට සෙට් වෙලා දැන් වැඩේට වෙනදාට නිකන් ආගන්තුකෙක් විදියට ඇවිල්ලා ගියපු එක. හැබැයි ඒක තමයි ඒකෙන් තමයි කමටහන සුද්ධ වුනේ. අප්පට සිරි ඊට පස්සේ කමටහන් වාර්තාත් සක්මන් පරියන්ක කරන විදියත් අඳුනගත්තා. හරියට වාර්තාත් ලියන විදියත් අඳුනගත්තා. දැන් එන්නේ කෙලිම ස්වාමීන් වහන්සේ නැද්ද? නැද්ද මුකුත් වැඩක්? නැද්ද ගලක්වත් තලන්න කියාගෙන තමයි එන්නේ. මාස කීපයකට සැරයක් ඇවිල්ලා අර අතපය රිදෙනකම් වැඩ කළා, භාවනාත් කළා යනවා. ඉතින් එයාව අපිට රෂ් කරන්න විදිහක් නැහැනේ. එයා ඒක හරියට අවුරුදු 5ක ගමනකින් තමයි මේ පරිවර්තනය වුනේ. ඉතින් අර පිණ්ඩපාතේ උස්සන් බෑග් එකක් උස්සන් එන කෙනෙක්ට එකපාරට භාවනා කරපන් කිව්වට මේක එච්චර සාර්ථක නැහැ. ඒ කෙනාට නැවත නැවත හරි හොඳයි අනේ තව අනිත් දවසේ මොන මොන හරි අරන් වරෙන් බං කියලා කියන්න ඕනේ. එහෙම එනකොට ඔන්න දාන්නෙම නැතුව මේක ඇවිල්ලා සක්මන් කරන දවසක සක්මන කරලා කරන්න එන වෙන මොකද්ද ඔය එකක්? කමන්නේ සක්මන් මළුවේ එහාට මෙහාට යනවනේ. ඒකත් මද. එහෙමත් තව කාලයක් ගෙවෙනකොට ඔන්න දවසක කමටහනත් සුද්ධ වුණොත් අර විදියට සෙට් වුණොත් හරි. ඒක තමයි වැඩේ. ඒ විදියට තමයි වෙන්නේ. මම හිතනවා මෙතන මේ අහගෙන ඉන්න කට්ටියත් මොනවා නමුත් එකක් මේ විදිහේ ක්‍රමවේග දෙකට තමයි ආවේ. සමහර කෙනෙක් අර විදිහේ දානේ පූජා කළා වෙන්න පුළුවන්. තවත් කෙනෙක් අර විදිහට විපතක් වෙලා ඒකෙන් බේරෙන්න ආශිර්වාද පතාගෙන ආව වෙන්න පුළුවන්. තවත් කෙනෙක් මොනවදෝ එකකින් පලාව වෙන්න පුළුවන්. කෙසේ නමුත් සිතින් කොහොම කොහොම හරි ආවනේ. ওই විදිහට තමයි ගමන යන්නේ. ඒ ආවට පස්සේ මොකක් හෝරි එකක පැටලිලා එක්කෝ ආම්දුරන්ට ලව් කළා හරි, එහෙම නැත්නම් අර විදියට වතප්පිලිවෙතක් කළා හරි, එහෙම නැත්නම් අර විදියට වැඩ කටයුත්තක් බාරගෙන හරි මොන හරි ක්‍රමවේදයකට පැටලිලා ගියොත්, කාලයක් ගියොත් අන්න ක්‍රමයෙන් ප්‍රතිපදාවට වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක තමයි ක්‍රමය. ඒක ගැන සැක සංකාවක් තියාගන්න එපා. ඉතින් ඒ ගමන අපිට පිටිපස්සෙන් එන කෙනෙක් දිහා පහත් කළ බලන්නත් හොඳ නෑ. මොකද ඉතින් අපිත් අර විදියට ඔය ඔය පරිච්ඡේද පහු කළ ආවනේ. අපිත් ඔය වගේ තත්ත්වයක ඉඳියානේ. අපිත් නොදැන මේ දෙයට සම්බන්ධ වෙලා ඉඳියානේ. ඉතින් ඒක තමයි ක්‍රමවේදී. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ කාමයන්, මේ කාම ලාභ කියන ඒවා මේ සංසාරයේ ඉක්මවල නැහැ. මේ ආදීනවේ දකින, මේ කාමභෝගී ස්වභාවයේ ආදීනවේ දකින මේ පඬිත කෙනෙක් අන්න මේක ඉක්මවල යන යම් ප්‍රතිපදාවකට බැස ගන්නවා. ඒකත් වැදගත් වෙන්නේ දැන් සමහර විට වෙන ශාසනවලත් ඉන්නවා කාමභෝගී භවයේ ආදීනවේ දැකපු පුද්ගලයෝ. සමහර කටින බොහෝම පිළිවෙලට ක්‍රමානුකූලව ඒ විවිධ ආගම් දහම් අදහන පූජකවරු බොහොම කැපවීමෙන් කරනවා. හැබැයි වැඩේ කියන්නේ අර ස්වක්කාත වූ ධර්මයක් වෙනුවට දුරක්කාත වූ ධර්මයක තමයි සද්ධාව පිහිටවගෙන තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ප්‍රතිඵල ගන්න පුළුවන් ශාසනයක නෙමෙයි යෙදිලා ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔක අඳුන්නන්නේ කොච්චර දැඟලුවත් එළදෙනගේ අඟෙන් කිරියෙන්නේ නැහැ. එහෙම නැත්නම් වැලිමිරිකලා කිරි ගන්න හැකියාව තෙල් වැලිමිරිකලා තෙල් ගන්න හැකියාවක් නැහැ. ඉතින් කොච්චර මිරිකුවත් කොච්චර අඟේ ඇද්දත් ඕකෙන් ප්‍රතිඵලයක් නැහැ. අන්න දුරක්කාර දහමක තියෙන අවාසිය. නමුත් අපි ගොඩ දෙනෙට ගෝචර වෙන්නේ ওই දුරක්කාර දහම් තමයි. කවුරු හරි බමුණෙක් වගේ එකෙක් ඉඳියොත් රැවුලක් වවාගෙන අම්මෝ ඇති වෙන සද්ධාවක්. හරි. හෙළු ඇලි නිගන්ටෙක් එහෙම දැක්කොත් අන්න නියම රහතන් වහන්සේලා කියලා හිතෙනවා අර අර කොසල් රජතුමාට වගේ. අර බුදුහාමුදුරුවෝ ළඟ වාඩි වෙලා කතා කරගෙන ඉන්නවා. හෙළු ඇලි බමුණෝ ටිකක් නැත්තම් අර නිගන්ටෝ ටිකක් එතනින් යනවා. ගිහිල්ලා ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා වැඳලා එහෙම කළා නම කියලා ඇවිල්ලා මම කොසල් රජතුමා මම කොසල් රජතුමා කියෝ කියෝ ඉඳලා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟට වාඩි වෙලා කියනවා, මොකද ඒගොල්ලොත් රහත් නෑ, අන්න රාත් කට්ටියක් ගියා කියලා තමයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා උඹ දන්න රහතෙක් නෑ කියලා. හරි, ඕක තමයි වැඩේ. ඉතින් ඒ වගේ ඒවා තමයි අපි හිතට ආකර්ෂණය. මට මතකයි මෙහි ඔය දුර රටක ඉන්න කෙනෙක් ඇවිල්ලා මාසයකට අමාරකට භාවනා කරන්න ඇවිල්ලා, මේ දන්න මනුස්සයා. හැබැයි මේ කවුරු හරි නිකන් මේ ජූතක බමුණෙක් වගේ එකෙක් ඇවිල්ලා ඉඳී ඒ දවස්වල භාවනා කරන්න. මේකා මේ මාසේ කාමාරයෙන් සතියක් දෙකක් කරලා ඊට පස්සේ අර ජූතක බමුණා එක්ක කොහෙද ගියා කියන්නකො. ඒ කියන්නේ මොකද්ද? උට මේ ශ්‍රද්ධාව තියෙන මේ වගේ තැන්වල තමයි. වෙන වෙන ඒවා හරියන්නේ නැහැ, නිකන් අර මොනවා හරි අර වගේ පිස්සු විකාරයක් තියෙන්න ඕනේ. අර විදියට රැවුලක් වවාගෙන, කොණ්ඩයක් වවාගෙන, ගංජා සුරුට්ටුවක් උරාගෙන ඉඳියා නම් අන්න එතන තියෙනවා මොකද්දෝ දහමක් කියලා. ක්ෂණිකව ආකර්ෂණයක් යනවා. එක්තරා අවස්ථාවක ඔය නිගණ්ඨ බමුණෙක් නැත්නම් නිගණ්ඨෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග යම් සාකච්ඡාවක් කරන අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අහනවා, මේ දැන් ඔයා අවුරුදු 30ක් විතර පැවිදි වෙලා ඉන්දියානේ, මොකද්ද ලැබුණු ඵල ප්‍රයෝජනේ කියලා, මොකද්ද ලැබුණු ප්‍රතිඵලය කියලා තමයි අහන්නේ. එතකොට මේ නිගණ්ඨ ශ්‍රාවකයා යම් කිසි විදියක තමුන්ගේ අවුල ලිහාගෙන හින්දාද කොහෙදෝ ප්‍රකාශ කරන අවුරුදු 30ක් මම පැවිදි වෙලා ඉන්දියා, මට ලැබුණේ නිර්වතයි, මුඛවාඩමක් බඳිනවනේ අර සත්තු යයි කියලා හුස්ම ගන්නකොට මුඛවාඩමයි, ඊට පස්සේ පාරත් පිහ පිහනේ යන්නේ ඉලපතකින් සත්තු මැරෙයි කියලා, අන්න ඒ ඉලපතයි, ඊට පස්සේ ලබු කැටයක් අරන් යනවලු වතුර පුරෝගෙන, ඔන්න ඔය හතර තමයි මට ලැබුණේ කියලා. මොනවද ලැබිලා දෙන්නේ? නිර්වත ලැබිලා තියෙනවා, මුඛවාඩමක් ලැබිලා තියෙනවා, පාර පිහින ඉලපතක් ලැබිලා තියෙනවා, ලබු කැටයක් ලැබිලා තියෙනවා. අවුරුදු 30ක් පැවිදිකම් කරා ඔන්න ලැබිච්ච දේ කියලා ඒ නිගණ්ඨ ශ්‍රාවකයාම කියනවා. ඉතින් ඒක තමයි වැඩි අර දුරක්කාර දහමක තියෙන අවුල තමයි ඔය. ඔච්චර කරත් වෙහෙසුණත් වැඩක් නැහැ. ඉතින් ඒ විදිහේ දහමක්, ඒ විදිහේ දහමකින් මේ සංසාරයක්, මේ කාමභෝගී බවක් ඉක්මවල යනවා කියන එක බොරු කතන්දරයක්. ඒක නිසා අන්න යම් කිසි විදියක උත්සාහය ක්‍රමවේදී විය යුත්තේ අන්න මේ ස්වක්කාත වූ මේ දහමක් ලැබිච්ච වෙලාවේ ඒකෙන් ඉක්මෝලා නැත්නම් ඒකෙන් මේ ප්‍රතිපදාව දියුණු කර ගැනීමක් තමයි, නැවත නැවත යෙදීමක් තමයි. ඒකත් මේ භාවනා කරනවා කියලා නිකන් මේ මුළු ගැන්විලා සමාජෙන් දුරස් වෙලා එහෙම ඉන්න ප්‍රතිපදාවකට වැඩිය, වනගත වෙන ප්‍රතිපදාවකට වැඩිය, මම දන්නේ මගේ කාලයට මම අත්දැකලා තියෙන දේ තමයි යම් කිසි වැඩක යෙදිලා ඉන්න කෙනෙක් තමයි මේ පුහුණුව යම් විදිහක සාර්ථක කරගන්නේ. තමුන්ගේ බණ භාවනා කටයුතුත් කරන ගමන් යම් කිසි විදිහක මේ වැඩ කටයුතු වල යෙදිලා ඉන්නවා. වනගත වෙච්ච බොහෝ පිරිසක් දැකලා තියෙනවා. ඒගොල්ලා ලබාගත්ත නිවනක්, සැනසීමක් දැක ගන්න අමාරුයි. ඒක ගොඩාක් වෙලාවට අර කලින් ගත කරපු ජීවිතේට ද්වේෂයක් වගේ තමයි ඒ තුල නිරූපණය වෙන්නේ. කඩන්න බැරි මිදි ඇඹුල් කියලා ඔන්න වනගත වෙනවා. ඊළඟට එහෙම නැතුව නැවතත් අර කාමභෝගී ජීවිතයකට ගියා සම්පූර්ණයෙන් කියලා එහෙම සැනසීමකුත් නැහැ. නමුත් අපි හිතමු යම් යම් විදිහට මේ මිනිස්සු එක්ක ගනුදෙනු කරන ගමන්, මේ වැඩ කටයුතු කරන ගමන් යම් කිසි විදියක තමන්ගේ වන භාවනාවකුත් කරගෙන කාලයක් ගෙවෙන්න දුන්නොත් තමයි මේ ප්‍රතිපදාව වැඩෙනවා දකින්න පුළුවන්. එහෙම නැතුව අර නිකන් තමුන්ට දුක් දෙන ප්‍රතිපදාවකට බැසගත්තට වැඩක් නැහැ. ඒවා ඉතින් අර කර්ම ශක්තියින් අනුව නිකං අනියත දුක් විඳින දේවල්. දැන් ඔය බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු අවුරුදු 6 ගැන කල්පනා කරොත් දාගන්න බැරි දුකක් විඳිලා තියෙනවා. කටට චූ කරලා තියෙනවා කොල්ල කුරුට ඇවිල්ලා. කනට ගල් කෑලි ගල් කැට නැත්තම් කෝටු කැවිලි ඔබලා තියෙනවා මේ මැරුණා කියලා හිතාගෙන. මේ විදිහේ දුකක් විඳලා තියෙනවා. මේ දුක වින්දේ එක පැත්තකින් ඒ සමාජය යම් කිසි මතවාදයක් තියුණා. මේ දුක් විඳින නැත්තම් කයට දුක් දෙන ප්‍රතිපදාවකින් තමයි නිවන හොයාගන්න පුළුවන් කියලා. අනිත් පැත්තෙන් මේ කය මේ ප්‍රශ්නේ වැඩි කොටසක් නිරූපණය කරනවා. යම් යම් රෝග භාගයක් එනවාද එන්නේ කයට. වයසට යන්නේ කය, මැරෙන්නේ කය. එතකොට මේ ප්‍රශ්නෙන් ලොකු කොටසක් මේ කය නිරූපණය කරනවා. එතකොට ඒකට දුක් දීලා නිවන් යන්න පුළුවන් කියන බරපතල සමාජ මතයක් තියුණයි දවස්වල. ඒ වගේම පස්සගමහනුන් දුෂ්කර ක්‍රියා කරන ගංගකට වෙලා ඉන්දියා කන්න ගත්ත ගම පැන්න යන්න ගියා බැනලා. ඒ කියන්නේ මොකද ඒ සමාජයේ ලොකු මතවාදයක් තියලා තියෙනවා. මේ දුෂ්කර ක්‍රියාවෙන් තමයි මේ දේ කරන්න පුළුවන් කියලා. හැබැයි අනිත් පැත්තෙන් පුරාණ කර්මයකුත් තිබුණා. පුරාණ කර්ම ශක්තියකුත් තිබුණා. අර කාශ්‍යප බුදුන්ට නමවරක් ඔය මුදුමහන දැකලා වැඩක් නැහැ කියලා ප්‍රකාශ කරනවා. ජෝතිපාල මහනාකයා විදිහට මිත්‍යාට ගටිකාර ඒ යාළුවා කෙස්සල්ලෙන් අල්ලගෙන තමයි අදගෙන යන්නේ. නම පාරක් කියනවා ඒ මුඩු මහන දැකලා වැඩක් නැහැ කියලා මේ බුදුන් දකින්න යන කතා කරාම. මේ ඊළඟට බුදු වෙන ලිස්ට් එකේ ඉන්න බෝධිසත්වයන් වහන්සේ. එහෙම වරදිලා තියෙන. ඉතින් අපිට වරදින එක ආයේ අහන්න දෙයක්ද? ඈ මේ ලිස්ට් එකේ ඊළඟට ඉන්න කෙනා කලින් බුදු කෙනා පහල වෙලා ඉන්නකොට කියනවා ඔය මුඩු මහන දැකලා වැඩක් නැහැ කියලා. එකපාරක් නම පාරක් කියනවා. අන්න ඒ කර්ම ශක්තිය තමයි කියනවා සඳහන් වෙනවා මේ සම්බෝධිය ලං කරගන්න බැරුව වෙහෙසෙව්වේ. අවුරුදු 6ක් පුරාවට අර විදිහේ හිතා ගන්න බැරි දුකක් වින්දා. ඒවත් ක්‍රමවේද තමයි. එහෙම තමයි වැඩේ යන්නේ. මෙතේ බුදුන් ගැන සඳහන් වෙනවා රජඳුන් ඇදගෙන බුදු වෙනවා කියලා. මල්ලිගෙන් එළියට බැස්ස ගම. ඉතින් ඔහොම තමයි වැඩේ. ඉතින් ඒ විදිහේ දේවල් තියෙනවා. එසේ නමුත් මේ විදිහට මේ කයට දුක් දෙන ප්‍රතිපදාවක් කරත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒක තවදුරටත් හොයන බලන්න දෙයක් නෑ මහණෙනි. ඒකෙන් නිවනකට යන්න බෑ. මෙන්න මම උඹලට මේ මැදුම් ප්‍රතිපදාවක් දේශනා කරනවා. ඔය අනවශ්‍ය පරීක්ෂණ කරන්න යන්න එපා කියලා. ඉතින් ඒක හින්දා බුදුරජාණන් වහන්සේ ටික කළා අවශ්‍ය නැති බව කියනවා. ඒක හින්දා මේ අද කාලේ කෙනෙක්ට එහෙම ලොකුවට ඒ දේවල් ගැන පරීක්ෂා කරන්න දෙයක් නැහැ. තමුන් යම්කිසි විදියක සමබරව මේ ප්‍රතිපදාව කරගෙන යාම තමයි වැදගත් වෙන්නේ. පොඩ්ඩක් මේ බණ භාවනා කරන පිරිසක් සමග ගැවසිලා ඒ වැඩසටහනකට සම්බන්ධ වෙලා කමඨාන් සුද්ධ කළා. ඒ විදිහට නිකන් අර ග්‍රවුන්ඩ් එකේ ඉන්න ඕනි ඉතින්. මේක තමයි ක්‍රමවේදය. දැන් ඔය පහුගිය දවසක හරි ලස්සන මේ රිසර්ච් එකක් ගැන තොරතුරක් ආවා. ඒක රැට් රිසර්ච් එකක්. මීයෝ ගැන කරපු රිසර්ච් එකක්. එතන සඳහන් වෙන්නේ මේ කූඩු කරලා ඉන්න මීයෝ. කූඩු කරලා ඉන්න මීයෝ ගත්තොත් අන්න ඒගොල්ලන්ට සාමාන්‍ය වතුරත් හෙරොයින් කලවම් කරපු වතුරත් දුන්නාම මුන් අර හෙරොයින් කලවම් කරපු එකම තමයිලු ගහන්නේ. ඊට පස්සේ ඒක හොයාගෙනම එනවලු. හරිද? අනිත් පැත්තෙන් ඒ මීයෝම අපි හිතමු ලොකු ඉඩ පහසුකම් තියෙන අර වනාන්තරයක් වගේ විවෘත ලොකු කූඩුවක දාලා තව මීයෝත් එක්ක ආශ්‍රය කරන්නත් අවස්ථාව ලබා දීලා කන්න බොන්නත් හොඳට තිබිද්දී අර හෙරොයින් වතුරයි සාමාන්‍ය වතුරයි තිබ්බහම උන් අර සාමාන්‍ය වතුර බීලා ඉන්නවලු හෙරොයින් වතුර ගොන්න යන්නේ නෑලු. ඒක හොයාගෙන යන්නේ නෑලු. ඉතින් අන්න ඒ විදිහේ සමබරතාවයක් අවශ්‍යයි. එහෙම නැත්නම් නිකන් අර විකෘතියකට තමයි යන්නේ. මොකක් හරි ඇබ්බැහියකට තමයි යන්නේ. මොකක් හරි දිට්ටියකට තමයි යන්නේ. මේකෙන් ඉඳ පොඩ්ඩක් ඉතින් අර ඔබට පිටාවේ ගෙවල් ඇතුළටම වෙලා ඉන්න නැතුව, කාමර ඇතුළටම වෙලා ඉන්න නැතුව ඩක් එළියට බහැලා එහෙම එහෙ ඇවිදලා පොඩ්ඩක් ඇඟ වෙහෙසෙන්න වැඩක් කරලා නේද? මනුස්ස එක්ක එක පොඩ්ඩක් කතා බහ කරලා ගනුදෙනු කරලා වැඩසටහනක් දෙකකට සම්බන්ධ වෙලා පෑත් දෙකක් කොහොම හරි පරියන්කෙකුත් ගහගෙන ඔන්න ඔය විදිහට යන්න පුළුවන් නම් අවුරුදු කීපයක් වැඩි ගොඩ යනවා. ඒක තමයි ක්‍රමවේද. ඒ විදිහේ ක්‍රමවේදිකින් මේක ඉක්මවා යන්න පුළුවන් බව, මේ දුෂ්කර නමුත් මේ සෝතය සිඳින්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ ඉතින් අපිට පොරොන්දුවක් ලබා දෙනවා. ඉතින් එන්නේ විදිහේ ප්‍රතිපදාවකට අනුග්‍රහයක් අද දවසේ මේ ධර්ම දේශනාවෙනුත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ගෞරවණීය පූජනීය ස්වාමීන් වහන්සේ, සුපුරුදු පරිදි ඔබ වහන්සේ අපගේ දයාවෙන් කරුණාවෙන් පවත්වාගෙන එන මේ ධර්ම දේශනා මාලාවේ අද දවසේ පැවැත් වූ අපාට දරාගත යුතු ධර්ම දේශනාව වෙනුවෙන් ඔබ වහන්සේගේ දෙපා නමත ගෞරවණීය කෘතඥතාවයේ පින් දීමින් පුද කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු
සාදු සාදු.
උදේ මාත්
හරි, එහෙමනම් අපි අවසන් කරමු.
එහෙමයි ස්වාමීන්
වහන්සේ, පාලි වන්දනා කරනවා.
හරි, මම වන්දනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සකේ හන්තු
අයාපකතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු 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 අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
හමාමි කමිතබ්බ.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්ති
සුඛේ හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු. අභිවාදන සීලස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චතරෝ ධම්මා වද්දන්ති අයවන්නෝ සුඛ කම්බල ආරෝග්‍ය සම්පත්‍ති සංග සම්පත්‍ති මේ චතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
සපන් වේවා. හැම දිනකටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.